පිංහතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයේ දඹදිව විනත් ඈත ගම්මානයක ඒ අම්මා තාත්තා දෙන්නම දැන් විවාහ වෙලා දරුවෝ නැතුව බොහෝ කාලයක් 17 බාරහාර වෙනවා. ඔබ දන්නවනේ දරුවෝ විවාහ වෙලා බොහෝ පිරිසකට දරුවෝ ප්‍රමාද වුණාට පස්සේ අපේක්ෂා කරන කාලේ දරුවෝ පිහිටන්නේ නැහැ. වෛද්‍යවරු හොයාගෙන යනවා, නොඑක් වත් පිළිවෙත් පුරනවා, බාරහාර වෙනවා, අතන හොඳයි මෙතන හොඳයි යන්න අතනට යන්න කියන තැන්වලට දුවනවා. ඉතින් මේ දෙමව්පියොත් ඔහොම බාරහාර වෙලා ඒ වෙනකොට ඔවුන්ගේ නගරයේ ආසන්නයේ දූපතක හිටියා භාවනා කරන තාපසයන් වහන්සේ නම. මේ තාපසයන් වහන්සේට යම් කිසි භාවනා දියුණුවක් තියෙන තාපසෙක්. ඔහුට අනාගතේ පේනවා, කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. මේ තාපසයා ළඟටත් ඇවිල්ලා බාරහාර වුණා. තාපසයාට වැඳලා කරලා හිතෙන් අදිෂ්ඨාන කරගත්තා, අනේ දරුවෙක් ලැබුණොත් මේ තාපසයන් වහන්සේ ළඟට අරගෙන ඇවිල්ලා තාපසයන් වහන්සේට දානේ පූජා කරලා දරුවව වන්දනා කරනවා කියලා. ඉතින් ඔහොම කාලයක් යනකොට කොහොම හරි දරුවෙක් ලැබුණා. දරු ගැබක් පිහිටියා. බොහෝම පරිස්සමින් මේ දරුවා බිහි වුණා. වත් පිළිවෙත් පුරාගෙන බොහෝම ගෞරවයෙන් ගුණධර්ම රැකගෙන හිටිය දරුවා ලැබුණා. බොහොම ලස්සන පුත් කුමාරයෙක් පුතෙක් ලැබුණා. දැන් මේ දෙමව්පියන්ට පුදුම සතුටක්, ලෝකයක් ලැබුණා වගේ. තමන්ට දරු සිඟිත් එක්ක ඉන්නවා පුංචි පුත් කුමාරයෙක්. මේ දරුවා ටිකක් වඩාගෙන ඇවිදින කරන වයසට එනකොට දැන් දරුවා අතින් අල්ලගෙන අමාරුවෙන් වැටි වැටි නැගිටිනවා, ඇවිදිනවා. මේ දෙමව්පියෝ කතා වුණා, මතකද අපි මේ දරුවා වෙනුවෙන් බාරහාර වුණා. අපි අපේ පුංචි පුතාව අරගෙන ඉස්සරලාම යන් අර තාපසයන් වහන්සේ ළඟට. මේ තාපසයන් වහන්සේට අපි දානමාන හදාගෙන අපි දරුවත් අරගෙන ගිහිල්ලා දානේ පූජා කරලා අපේ පුතා ලවා තාපසයන් වහන්සේට වන්දනා කරලා ආශිර්වාද ලබා ගන්න. හොඳයි කියලා දානමානි සකස් කරගෙන දරුවත් වඩාගෙන දැන් බොහෝ දුරක් ගිහිල්ලා අර තාපසයන් වහන්සේ ඉන්න පුංචි ගඟ මැද්දේ පොඩි දූපතක් වගේ තියෙනවා. එතනට ගිහිල්ලා තාපසයා දානෙත් පූජා කරලා ඔක්කොම කරලා අර දෙමව්පියෝ බොහෝම ගෞරවයෙන් වන්දනා කරා. තාපසයන් වහන්සේ දෙමව්පියන්ට කියනවා දීඝායුකෝ භවಂತಿ. දීර්ඝායුෂම ලැබේවා කියලා. දැන් ඒ අම්මා තාත්තට පුතේ වඳින්න වඳින්න කියලා අර පුංචි පුතාව වඩාගෙන හිටියේ බිම තියලා අත් දෙක නලලට තියලා දරුවව වැන්දෙව්වා. සාමාන්‍ය පොඩි දරුවන්ව වන්දවනවනේ අම්මලා. තාපසයන් වහන්සේ හේම ඇස් පියාගෙන හිටියා, වචනයක්වත් කීවේ නැහැ. අර දෙමව්පියෝ බැලුවා, අනේ ඇයි මේ අපේ පුතාට ආශිර්වාදයක් කරන්න නැත්තේ? ඒ වෙලේ දෙමව්පියෝ ආයමත් වැදලා කියනවා, අනේ තාපසයන් වහන්ස, අපි බොහෝ කාලයක් දරුව නැතුව ඉඳලා අපි බාරහාර වුණා, අපි පොරොන්දුවක් වුණා අපි හිතෙන් තාපසයන් වහන්සේට දානි පූජා කරලා මේ දරුවව ගෙනහලා වන්දනා කරනවා කියලා. අනේ ඇයි අපේ පුතාට ආශිර්වාද කරේ නැත්තේ කියලා ඇහුවා. එතකොට තාපසයන් වහන්සේ දරුව දිහා බලලා දෙමව්පිය දිහා බලලා කියනවා, මම වෙනදී මට පේන දේ මම මේ කියන්නේ, මේ දරුවට ආයුෂ නැහැ කියලා. තව දින 7කින් මේ දරුවා මාරකයකට ගොදුරු වෙනවා. ඒ කියන්නේ දරුවගේ ආයුෂ ඉවර වෙන්න තව දවස් 7කින් දරුවා මොකක් හරි අනතුරකින් මැරෙනවා කියලා. ඒක මට පේනවා කියලා. මම භාවනා කළා, මම දකින්නේ මේ දරුව දිහා බලනකොට මට පේනවා මේ දරුව තව දවස් 7යි කියලා ජීවත් වෙන. ඒ නිසා ආශිර්වාද කළ වැඩක් නැහැ කියලා. දැන් ඔබ හිතන්න, අච්චර බාරහාර වෙලා දරුවෙක් බලාපොරොත්තු වෙච්ච අම්මා තාත්තා දෙන්නට තමන් විශ්වාස කරන තාපසයන් වහන්සේ භාවනාවෙන් දැක්ක අනාගතේ මට පේනවා මෙහෙමයි කියලා යමක් කිව්වොත් අර දෙමව්පියෝ මොනතරම් අසරණ වෙනවද? මොනතරම් තැති ගන්නවද? අර අම්මා තාත්තා දෙන්න දරුවා වඩාගෙන අඬන්න ගත්ත අනේ තාපසයන් වහන්ස අපිට මෙච්චරයි, මේ ලෝකෙට මෙච්චරයි අපිට ඉන්නේ, අපි කොච්චරනම් දුක්විඳල බාරහාර වෙලාද මේ දරුවා අපිට ලැබුණේ. අනේ අපේ දරුවා බේරලා දෙන්න කියලා දැන් අඬන. තාපසයන් වහන්සේ දෙමව්පියන්ට කියනවා, මම භාවනාවෙන් දකින දේ මං කිව්වා. නමුත් මට ඒක වළක්වන්න ක්‍රමයක් මට තේරෙන්නේ නැහැ කිව්වා. මං ඒක දන්නේ නැහැ. මං ඒ තරම් දියුණු කරපු කෙනෙක් නෙමෙයි. මං භාවනාවෙන් වෙන දේ දකිනවා. දකින දේ මං කිව්වා කි. දැන් අර අම්මා තාත්තා කියනවා, අනේ අපිට එහෙම තැනක් හරි කියන්න, කොහේ හරි තැනක් අපේ දරුවා අරගෙන ගිහිල්ලා අපේ ළමයා බේරගන්න තැනක් කියන්න කියලා. තාපසයන් වහන්සේ ඒ වෙලේ අර දෙමව්පියන්ට කියනවා, ඔය දරුවා අරගෙන යන්න, මේ පාරෙන් බොහෝ දුරක් ගියාම යොදුන් ගානක් යනකොට සැවැත්නුවර කියලා බොහෝම විශාල රාජ්‍යයක් තියෙනවා. මේ සැවැත්නුවර ජේතවනේ කියලා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩඉන්න පිම්බිමක් තියෙනවා. අනාථ පිණ්ඩික සිටුතුමා බුද්ධ ශාසනයට පූජා කරපු පුණ්‍ය භූමිය. අන්නේ භූමියේ මේ තුන් ලෝකේටම අග්‍ර වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා වැඩඉන්නවා. උන්වහන්සේට අනාගතෙත් පේනවා. උන්වහන්සේට වෙන දේත් පේනවා. උන්වහන්සේට ඕකට උපක්‍රමයක්, ඒ අකුසලේ යටපත් කළ කුසලයක් බලවත් කරලා මේ දරුවා බේරගන්න ක්‍රමයක් උන්වහන්සේනම් කියයි කිව්වා. අර දරුවා වඩාගෙන අම්මා තාත්තා ඉක්මනින්ම ගෙදර ඇවිල්ලා සූදානම් වෙලා පිටත් වුණා. දැන් සැවැත්නුවර ජේතවනාරාමයට දවස් 7ක් තියෙනවනේ. දැන් දවස් 7කින් තමයි මේ දරුවට අනතුරක් වෙනවා කියලා අර තාපසයා කිව්වේ. මේ අම්මා තාත්තා දැන් අඬා අඬා දරුවා වඩාගෙන ඉක්මනට ඉක්මනට බොහෝ දුරක් ඇවිදගෙන අර දරුවත් අරගෙන ආවා. ඇවිල්ලා සැවැත්නුවරට ඇවිල්ලා ජේතවනාරාමයට ආවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉස්සරලාම මේ අම්මා තාත්තා දැන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දරුවා තියලා වන්දනා කරා. අපේ බුදුරජාණන් වහන්සේත් ඒ දෙමව්පිය වන්දනා කරනකොට අර විදිහටම කියනවා, දීඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂ ලැබේවා කියලා. පුතේ වඳින්න වඳින්න කියලා දැන් දරුවත් අරගෙන බුදුරජාණන් වහන්සේට වැඳෙව්වා. අපේ බුදුරජාණන් වහන්සේ මුකුත්ම නොකියා බුදුරජාණන් වහන්සේ නිහඬව වැඩ සිටියා. දැන් අර අම්මා තාත්තට සැකේ තවත් වැඩි වුණා. අනේ තාපසයන් වහන්සේත් මේ විදිහමයි අපේ දරුවට ආශිර්වාදයක් කරේ නෑනේ කියලා. ඒ වෙලේ අම්මා තාත්තා කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපි බොහෝ දුරක ඉඳන් මේ ආවේ අපේ පුතාට ආශිර්වාද කරවගන්න. බුදුරජාණන් වහන්සේ අර අම්මා තාත්තට අර කතාවම කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ, මේ දරුවා දින 7කින් පෙර කරපු අකුසල විපාකයකට මාරකයකට ගොදුරු වෙනවා කියලා. මේ දරුවට ආයුෂ නැහැ කිව්වා. ඒ නිසා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ නැත්තේ අන්න ඒ නිසයි බුදුහාඳුරු. එතනදී දැන් මේ අම්මා තාත්තට මේ කාරණේ කියනකොට අර වගේම අඬන්න ගත්තා. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අපේ දරුවා බේරලා දෙ. අන්න බලන්න, අර තාපසයටත් ඒක ඒ විදිහටම භවනා කළා දැක්කා. ඔහුටත් අනාගතේ දකින්න නුවණ තියෙනවා. හැබැයි ඔහු දන්නේ නැහැ, ඒක වෙනස් කරන ක්‍රමේ දන්නේ. බුදුරජාණන් වහන්සේට පේනවා, පේනවා වගේමයි බුදුහාමුදුරුවෝ දන්නවා, කර්ම විපාක වෙනස් කරලා කුසල් බලවත් කරලා අකුසල් යටපත් කරන ක්‍රමේ බුදුහාමුදුරුවෝ දන්නවා. ඒ අතීත කර්මයන්ගේ විපාක විෂය, ඒ වගේ මේ කර්ම විපාක දෙන ආකාරය, ඒ බලවත් කර්ම බලවත් කුසල් වලින් යටපත් කරගන්න ආකාරය, ඔය සියල්ල කර්මයේ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙන කර්ම විෂය ගැන මේ ලෝකෙ වෙන කාටවත් නෙමෙයි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාටවත්, අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලාටවත්, ඊළඟට වෙනත් හිත දියුණු කරා කියන වෙන කිසිම ඉසිවරයෙකුට තාපසයෙකුටවත් ඒ හැකියාව ලෝකෙ නෑ, බුදුවරුන්ට පමණයි. ඒකයි බුදුහාඳුරු පෙන්වේ කර්ම විපාකෝ අචින්තියෝ. ඒක අචින්තිය විෂය. සාමාන්‍ය කෙනෙක් හිතලා හිතලා ඕක කොහොමද, ඕක කොහොමද, ඒක කොහොමද, ඇයි එහෙම වුනේ, ඇයි එහෙම වුනේ, ඔහොම හිත හිත හිටියොත් හිත විපිලිසර වෙනවා මිසක් කර්ම විපාක විෂය තේරුම් ගන්න බැරි වෙනවා කියලා. ඒක වැටහෙන්නේ බුදු කෙනෙකුට විතරයි. අන්න බුදුරජාණන් වහන්සේ අර දෙමව්පියන්ට කියනවා, මේ දරුවා මේ කර්ම විපාකේ මේ මාරකේ බේරෙන්න නම් ක්‍රමයක් තියෙන. අන්න ක්‍රමේ බුදුහාඳුරු කියනවා. මේ දරුවා තියාගෙන දින හතක් පිරිත් කියන පිරිත් මණ්ඩපයක් හදලා, අනේ ස්වාමීනි එතකොට පිරිත් කියන ජේතවනාරාමේ භික්ෂූන් වහන්සේලා දෙන්නක් කිය. බොහෝ සංඝ පිරිසක් වැඩ හිටියා. පිරිත් මණ්ඩපයක් ගිහිල්ලා හදන්න කිව නිවස ඉදිරි. හදලා ගමේ අයත් එකතු කරගෙන භික්ෂූන් වහන්සේලා වඩම්මලා දින හතක් එක දිගට දරුවා තියාගෙන පිරිත් කියන්න කිය. දැන් දෙමව්පියෝ බොහෝම උවමනාවෙන් ගිහිල්ලා මිනිස්සුන්ටත් මේ පණවිඩේ කියලා නෑදෑයෝ ඥාතීන් ගම්වාසීන් එකතු කරගෙන නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හැදුවා. හදලා ඊට අවශ්‍ය සියලුම දේවල් සකස් කරා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පිටත් කරා. අර දරුවා තියාගෙන භික්ෂූන් වහන්සේලා පිරිත් කියන්න පටන් ගත්තා. දවසක් දෙකක් නෙමේ දින හතක් පිරිත. එතකොට අපි අදත් අහලා තියෙනවා පිරිත් දවසේ පිරිත්, ඒ වගේම දින හතක පිරිත්, දින තුනක් පුරා කෙරෙන පිරිත්, එතකොට වරු පිරිත්, සති පිරිත්. එතකොට ඔන්න දින හතක සති පිරිත. අර පුංචි දරුවා තියාගෙන පිරිත් කියනවා. දින හතක් පිරිත් කිව්වා. ඒ විදිහට භික්ෂූන් වහන්සේලා මාරුවෙන් මාරුවට පිරිත් කියනවා. දින හත අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. වැඩම කරලා පිරිත් අවසන් කරලා බුදුරජාණන් වහන්සේ දෙව් බමුණට පින් අනුමෝදන් කරලා පිරිත් අවසන් කරා. අර දරුවව දැන් වඩාගෙන දරුවා තියාගෙන හිටපු අම්මා තාත්තා පිරිත් අවසන් වුණාට පස්සේ බුදුරජාණන් එදා දාහනයක් පිරිත් අවසන් වෙලා දාහනයක්. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩම කරේ ඒ පිරිතේ අවසානෙත් එක්ක ඒ පිරිනමන දාණයට. දැන් දන් පිළිගන්නවලා බුදුරජාණන් වහන්සේට කියනවා, සාමීනී භාග්‍යතුන් වහන්ස අර දරුවව ඇවිල්ලා වැන්දෙව්වා. අර විදිහට අම්මා තාත්තා වදිනකොට එතනදි බුදුරජාණන් වහන්සේ දීර්ඝායුකෝ භවන්ති දීර්ඝායුෂ ලැබේවා පුතේ වදින්න කියලා බුදුරජාණන් වහන්සේට වැන්දෙව්වා. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා දීර්ඝායුකෝ භවන්ති, අර පුංචි දරුවට ආශිර්වාද කරා දීර්ඝායුෂ ලැබේවා කියලා. දැන් අම්මා තාත්තට පුදුම සතුටක්. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපේ දරුවගේ මාරකේ දැන් ඉවරද? අපේ දරුවට දැන් ආයුෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඒ අකුසලයේ ගෙවුණා කිව්වා. ඒ මාරකේ පැනගත්තා. මේ දරුවට අවුරුදු 120ක්ම ආයුෂ තියෙනවා කිව්වා. එදා ඒ දරුවට නම තිබ්බා ආයු වඩන කුමාරයා කියලා. ආයුෂ වැඩිච්ච කුමාරයා, ආයු වඩන කුමාරයා කියලා නම තිබ්බා. පින්වතුනි, ඒ දරුවා තරුණ වයසට එනකොට ඒ දරුවා අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අදත් අපි වඳිනකොට ගාථාවක් කියන අභිවාදන සීලිස්ස කියන ගාථාව. ඔන්න ඔය ගාථාවෙන් බණ අහලා උතුම් සෝවාන් ඵලයට පත් වුණා. අවුරුදු 120ක් ජීවත් වුණා. එතකොට ඔබ හිතන්න, දැන් මේ කතාවම බරගෙන බලන්න. අවුරුදු 120ක් ජීවත් වෙන්න තරම් ආයුෂ ඇතුව ඉපදිච්ච කෙනෙක්. හැබැයි පුංචි වයසෙම මාරකයක් ආවා. ඒ මාරකයේ දින හතකින් මැරෙන්න තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය නිසා ඒ මාරකයේ පැනගන්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. මේ දරුවා තියාගෙන පිරිත් කියා. එතකොට මේකේ අටුවා විස්තරවල සඳහන් වෙනවා, පෙර සසර කර්ම විපාකයක් මත අවිරුද්ධ කියලා යක්ෂයෙක් දරුවා ගොදුරු කරගන්න බලාගෙන වෛශ්‍රවණ දෙවියන්ගෙන් අවසරයක් ගත්තා කියනවා. දවස් හතක් ඇතුළත දරුවා ගොදුරු කරගන්න. පෙර සංසාර ඒව කර්ම විපාකත් එක්ක එනකොට ඒවට ඒ විදිහට ක්‍රමේ පෑදෙනවා. හැබැයි ඒ දරුවගේ අකුසල විපාකේ බලවත් වෙන්නේ ඒ දින හත තුළ. එතකොට ඒ දවස් හත අවසන් වෙන තැනදී අර යක්ෂයාට දරුවා ගොදුරු කරගන්න අවසරය ලැබෙනවා. ඒ කියන්නේ කර්මයේ අකුසලයේ බලවත් වෙලා එන තැන. හැබැයි බුදුරජාණන් වහන්සේ දින හතක්ම දරුවා තියාගෙන මහරහතන් වහන්සේලා පිරිත් කියන, භික්ෂුන් වහන්සේලා පිරිත් කියන, පිරිත් කියද්දී පිරිත් අහන්න දස දහසක් ලෝක දහතුල දෙවියන් අහසි පිරිලා ඉතිරිලා පිරිත් ඇහුව කිය. පිරිත් කියන්නේ බුද්ධ වචනය, බුද්ධ දේශනාව. ඒක සජ්ජහයිනා කරනකොට ඒ ආශිර්වාදය ලබන්න පිරිත් අහන්න දෙවිවරු අහසි පිරිලා ඉතිරිලා හිටිය. දැන් දෙවියම් පිරිලා අහසේ පිරිත් අහන තැනකට යකෙකුට ලංවෙන්න බෑ. අර යක්ෂයට අවසරයේ තිබුණට මොකද යක්ෂයා යුදුන් ගානක් ඈත ඉඳ කැරකි කැරකි හිටිය දවස් හතම ළමයට ලංවෙනවා තියා ළඟකටවත් ඒ ගන්න බෑ. මුළු පරිසරේම දෙව් බමුන්ගෙන් පිරිලා ගිහිල්ලා දෙවියම් පිරිලා දින හත ගෙවුණා. අර කර්ම විපාක ගෙවිලා ගියා. අර යක්ෂයාගේ වරය අවසන් වුණා. ඔහුට ආයේ ජීවිතේ පලිගන්න පුළුවන්කමක් නැහැ. එක ගෙවිලා ගියා.